ඊළඟට මේ අංකුවේ දැන් දුක දුක නුර දුක නැති කරන්නේ කොහොමද කියන කාරණේට තමයි බුදුරන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය කියලා කිව්වේ. දුක හටගන්නේ කොහොමද? ඒ අනුව දුක නැති වෙන්නේ කොහොමද තමයි මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියෙන් පැහැදිලි වෙන්නේ. එතකොට අවිද්‍යාව මුල් අංගයේ හැටියට දාලා අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදානය නිසා භවය, භවය නිසා ජාති, ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවಂತಿ කියලා මේ අවිද්‍යාවෙන් පටන් අරගෙන අවසානයේ දුක ගැන කියලා තමයි ඒක ඉවර වෙන්නේ. ඔව් මෙන්න මේ ආකාරයට කේවල සම්පූර්ණ සියලුම දුක හටගන්නේ මෙන්න මෙහෙම පිළිවෙලකට කියලා දේශනා කළා. ඒකෙම අනිත් පැත්තට දේශනා වෙන බොහෝ සූත්‍රවල අවිද්‍යාවේ නැත්තටම නැතිවීමෙන්, එහෙම නැත්තම් නැවත නූපදීමෙන් අවිද්‍යාත්තේව අශේෂ විරාග නිරෝධෝ, අවිද්‍යාවගේ ශේෂයක් නැතුව වියකී යාමෙන් නූපදීමෙන් මාර්ග ඥානයෙන් නූපදීමෙන් ඒ කේවල සර්ව සම්පූර්ණයෙන්ම දුක නැති වෙනවා කියලා දේශනා කළා. ඉතින් ඒක එක නිසා තමයි පටිච්චසමුප්පාදය කියන එක ඒ වැදගත්කම තියෙන්නේ. දුක හටගන්නේ කොහොමද, දුක නැති වෙන්නේ කොහොමද කියලා. ඒකට හොඳ සූත්‍රයක් තියෙනවා මේ බාලපඬිත සූත්‍රය කියලා, සංයුත්ත නිකාය නිදාන වර්ගයේ. ඒක කියන්නේ අවිජ්ජා නීවරණස්ස භික්කවේ බාලස්ස තණ්හාය සම්පයුත්තස්ස ඒව මායං කායෝ සමුදාගතෝ. අවිජ්ජා නීවරණයෙන් වැසුණු බාලයා තණ්හාවෙන් සම්ප්‍රයුක්ත වුණු ගැවසුණු බාලයාට මෙන්න මේ ආකාරයට මේ කය හටගත්තා. ඉති අයංච කායෝ බහිද්දාච නාම රූපං ඉත්තේතං දයං. මේ කයත් බාහිර වූ නාම රූපයත් මේ දෙක කරන කොටගෙන ස්පර්ශයත් හට ගන්නවලු. මේ සලායතනේ ඔස්සේ යේහි පුට්ටෝ බාලෝ, ඒ ස්පර්ශේ හේතු කරගෙන බාලයා සුඛ දුක් සංවේදනා කරනවලු. ඒ ඒ ආයතනෙන් එකිනෙකින් සංවේදනා කරනවා කියලා තමයි මේ සූත්‍රේ පටන් ගන්න. ඒකෙම කියනවා අවිද්‍යාවෙන් මැසුණු මේ පඬිතයාට, තණ්හාවෙන් ගැවසුණු පඬිතයාට මේ විදිහටම කය සකස් වෙලා තියෙනවලු. මේ මේ ජීවිතය දකින්න පුළුවන් කය. ඒ කයත් ඒ වගේම මේ නිසා යාට ස්පර්ශයේ ඔස්සේ, සලායතන ඔස්සේ මේ සුඛ දුක්ඛ ලැබෙනවා කියලා කෙටි කළා මං කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ දෙකේ වෙනස මොකක්ද කියලා. తත්‍ර භික්කවේ කෝ විශේෂෝ කෝ අදිප්පායෝ කින් නානාකරණං, නානත්වය මොකද්ද පඬිත්යාගේ බාලයාගේ කියලා. භික්ෂුණ වෙනස භික්ෂුණහසලා කියනවා භගවා මූලකානෝ බන්තේ, භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි මේ ස්වාමීනි ධර්මයේ පවතින්නේ. භගවා නෙත්තික, භගවා පටිසරණ, ඔබ වහන්සේ පිළිසරණ කරගෙන මේ ලෝකේ ධර්මයේ පවතින. සාදුවත බන්තේ භගවන්තාංගය පටිභාතු, භාග්‍යතුන් වහන්සේටම වැටහෙවා ඔබ වහන්සේ මත කරපු කාරණේ අර්ථය. ඔබ වහන්සේගෙන් අහලා භික්ෂුන් වහන්සේලා ධාරණය කරගන්නවා ඇති. එහෙනම් මහණෙනි හොඳට අහන්න කියලා ඔන්න බුදුරණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. යායච භික්කවේ අවිජ්ජා නියුතස්ස බාලස්ස, යායච තණ්හාය සම්පයුත්තස්ස අයං කායෝ සමුදාගතෝ සාචේව අවිජ්ජා බාලස්ස අපහීන. යම් අවිද්‍යාවක් කරන කොටගෙන යම් තණ්හාවකින් සම්ප්‍රයුක්ත වූ නිසා බාලයාට මේ කය හටගත්තාද, සමුදාගත වුණාද, එම අවිද්‍යාව බාලයාට ප්‍රහීන නැහැලු, අපහීන. සාච තණ්හා අපරික්කීන, එම තණ්හාව පරික්කීන නැත්තරම නැති වුණේ නැහැලු, ක්ෂීණ වුණේ නැහැලු. තං කිස්ස හේතු මොකද කාරණය? න භික්කවේ බාලෝ ආචාරී බ්‍රහ්මචර්යා, බාලයා බ්‍රහ්මචර්යා වාසය එහෙම නැත්නම් ධර්මානුදාන ප්‍රතිපදාව කළේ නැහැ, සියලු දුක් නැසීම පිණිස කළේ නැහැලු. තස්මා බාලෝ කායස්ස බේද, ඒ නිසා බාලයා කය බිඳි කායූපගෝ හෝති, නැවත කයකට පැමිණෙනවලු. සෝ කායූපගෝ සමානව නැවත කයකට පැමිණි කාරණයෙන් න පරිමුච්ඡති, මිදෙන්නේ නැහැලු, ජාතිය ජරා මරණයන සෝකෙහි පරිදේව. ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනසෙන් මිදෙන්නේ නෑ රූපායාසයෙන්. නෑ පරිමුච්ඡති දුක්ඛස්මීති වදාමි. ඔහු දුකෙන් මිදෙන්නේ නැහැ නැතේයි මම කියමි. යායච භික්ඛවේ අවිජ්ජාය නියුතස්ස. ඊට පස්සේ කියන පඬිතය ගැන, ඒ වගේම අවිද්‍යාවෙන් ගැවසුණු මේ තණ්හාවෙන් අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් ගැවසුණු පඬිතයටත් මේ කය හැදිලා තියෙනවලු. එතකොට මෙතන වෙනවා මේ අවිජ්ජා තණ්හාව කියලා කියන්නේ මේ අතීතේ ඒ තිබ්බ තණ්හාවක් ගැන කියන්නේ. අතීතයේ තිබ්බ අවිද්‍යාව. සමහරට මේ ජීවිතේ තිබ්බ වගේම ගිය ජීවිතයට අදාළව මේ කියන්නේ. ඒකෙන් මේ ශරීරය සකස් වුණා කියනවා. හැබැයි සාචේව අවිද්‍යාව පණ්ඩිතස්ස පහීනයි. මේ අවිද්‍යාව දැන් පණ්ඩිතයාට ප්‍රහීනයි. එම තණ්හාවත් සම්පූර්ණයෙන්ම ශීන වෙලා පරික්කීන වෙලා කියලා කියනවා. මොකද්ද හේතුව? අචරි භික්කවේ පණ්ඩිතෝ බ්‍රහ්මචර්යම්. පණ්ඩිතයා බ්‍රහ්මචර්යා වාසය කරලා සියලු දුක් නැති කිරීම පිණිස තස්මා එම නිසා පණ්ඩිතෝ කායස වේදාන කායෝපගෝ හෝති. මේ කය බිඳී යාමෙන් නැවත කයකට පැමිණෙන්නේ නැහැලු. න සෝ අකායෝපගෝ සමානෝ. ඔහු කයකට නොපැමිණෙන නිසා පරිමුච්ඡති. ජාතිය ජරා මරණයෙන් සියලු දුකෙන් ඔහු අත මිදෙනවස්. ඔහු දුක් සියලු දුකෙන්ම මිදුණු කෙනෙක් යයි මම පවසනවා කියලා තියෙනවා. අයංකෝ බික්කයි විශේෂ වෙන මේකයි නානත්වය වෙනස. කාගේද? පණ්ඩිතයාගේ බාලයාගේ වෙනස. එතකොට දැන් මෙතන පේනවා මේ පටිච්චසමුප්පාදය ගන්නකොට එන වැදගත් ලක්ෂණයක්. ඒ කියන්නේ අවිද්‍යාවක් තණ්හාවක් මූලික වෙලා මේ කයක් සකස් වුණා. අපි ගන්න පුළුවන් එක්ක ඒක ගන්න. ඉතින් මේ ජීවිතේට වඩා ඇත්තටම පෙර ජීවිතයේ අවිද්‍යාව තණ්හාව මූලික වෙලා, එහෙම නැත්නම් අපි උපදින මොහොතේ මේ අවිද්‍යා තණ්හාව මූලික වෙලා තමයි ඊළඟ භවය අල්ලන්නේ. ඒක දැන් පටිසම්භිදා මග්ගෙත් තියෙනවනේ. අර ධම්මට්ටි ඥානේ අවසාන කොටස තියෙනවා. මෙහිම තණ්හාවයි අවිද්‍යාව තවත් කරුණු කීපයක් දක්වලා මේ ඊළඟ භවයට නෙට්ටිය තියෙන හැටි. එතකොට මෙතනින් හොඳ කාරණයක් එනවා පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. මේ ඒ කියන්නේ සියලු දුකින් මිදෙන එකට කියන කාරණේ තමයි නැවත මේ ශරීරයකට පැමිණෙන්නේ නැහැ කියන කාරණේ. ඔය ඔතන අර පටිච්චසමුප්පාදය පිළිබඳ වැදගත් කාරණයක් තමයි එන්නේ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ රහතන් වහන්සේ අවිද්‍යාව තණ්හාව නැත්තටම නැති කළා. එතකොට මේ දැන් සම්පූර්ණයෙන්ම දුකෙන් මිදුණාද නැද්ද කියන එකනේ. එහෙම නැත්තම් නැවත කයකට, දැන් මේ සූත්‍රය කියන හැටියට නැවත කයකට නොපැමිණෙන අවස්ථාවේ සියලු දුකින් මිදෙනවාද නැද්ද කියන එක. ඉතින් ගොඩක් විට ඇත්තටම ප්‍රශ්නකාරී තැනක්. ඉතින් ඒකටම ඒ කාරණේම තවත් පැහැදිලි වෙන සූත්‍රයක් තියෙනවා මේ ඉතිඋත්තකපාලිය කියනවා. මේ සූත්‍රය නොවෙන්න මේ කාරණේ ඇත්තට මිසඳ ගන්න බැරි එකක්. දේම භික්කවේ නිබ්බාන ධාතුය. ඒ කියන්නේ පටන් ගන්න මුත්තං හේතං භගවතා උත්තම රහතාති. භාග්‍යතුන් වහන්සේ මෙසේ කිව්වා. ඒක මේ මම අහුවා කියලා. දේම භික්කවේ නිබ්බාන ධාතුය. නිවනේ ආකාර දෙකක් තියෙනවා. මොකක්ද ඒ දෙක? සෞපදිශේෂාස නිබ්බාන ධාතු, අනුපදිශේෂා නිබ්බාන ධාතු. උපදිශේෂ වූ නිවන් ධාතු ස්වභාවය, කිසිම දෙයක් ශේෂ නොවූ නිබ්බාන ස්වභාවයක් කියලා. පතමාච භික්කවේ සෞපදිශේෂා නිබ්බාන ධාතු. මොකද්ද මහණෙනි? සෞපදිශේෂා නිබ්බාන ධාතු. උපදිශේෂ වූ නිබ්බාන ධාතු මොකක්ද? අන්න ඒක පැහැදිලි කරනවා. ඉද භික්කවේ භික්ඛු අරහං හෝති කීනාස. මහණෙනි, මෙහි භික්ෂුව රහත් වෙලා ආශ්‍රව ප්‍රහීන වෙලා ඌසිතවා කතකරණීය බ්‍රහ්මචර්යාව වාසය කරලා කරන් යුතු දෑ සියල්ල කරලා ඕහිත බාරෝ, මේ සියලු බර පැත්තකින් තියලා අනුපත්ත සදත්තෝ, තමන්ගේ ස්වකීය අර්ථයට පැමිණිලා පරික්කීන භව සංයෝජන. භව සංයෝජන සියල්ලම සීන වෙලා නැත්තරම නැතිලා ගිහිල්ලා සම්මදඤ්ඤා විමුක්තෝ, හොඳටම අවබෝධ කරගෙන මිදිලා. අනි ඊළඟට කියනවා තස්ස තිට්ටන්තේව පංචේන්ද්‍රයන්. ඔහුට පංච ඉන්ද්‍රිය තියෙනකම්. පංච ඉන්ද්‍රිය කියන්නේ ඇස කන දිව නහය මේ කය. කන දිව නහය කය. ඔව් ඒ පංච ඉන්ද්‍රිය තියෙනකන් ඒසං අවිඝාතත්තා. ඒව තාම මේ මේ විනාශ නොවූ නිසා. තව වචනයක් තියෙනවා එතනට වරහන් ඇතුලේ අවිඝාතත්තා. ඒ කියනොත් කියන්නේ ඒව තාම නැත්තටම නැති නොවුණු නිසා. මනාප අමනාපම් පච්චුනෝ භූති. මේ රහතන් වහන්සේ ගැන කියන්නේ මනාප අමනාප දේවල් පරිවෝග කරනවා කියලා. සුඛ දුක්ඛම් පටිසංවේදිත සැප දුක් සංවේදනය කරනවා. අන්න ඒ මට්ටම කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේගේ තාම පංචේන්ද්‍රිය තියෙන නිසා මනාප අමනාප දේවල් වල හැසිරෙන්න වෙනවා. සුඛ දුක් පටිසංවේදනය කරනවා. තස්සයෝ රාගක්ඛයෝ. ඔහුට යම් රාගයේ ඡයවීමක් තියෙනවද? දෝසක්ඛයෝ. ද්වේෂේ නැත්තටම නැතිවීමක් තියෙනවද? මෝහක්ඛයෝ. මෝහේසි සම්පූර්ණයෙන්ම ඡයවීමක් තියෙනවද? අයං උච්චති භික්ඛවේ සෞපදිසේසා නිබ්බාන ධාතු. මෙයයි මහණෙනි මේ උපදි ශේෂ උපදි කියලා මෙතන අදහස් කරන්නේ කෙලෙස් නෙමෙයි. කෙලෙස් නෙමෙයි අර තව ටිකක් ඉතුරු වෙලා කියලා. මේ මේ පංචේන්ද්‍රියය කයක් තියෙන බව ඒ ඒ ටික තමයි මෙතන උපදි. ඒව ශේෂ වුණු නිවන. ඒ කියන්නේ නිවන කියලා එතකොට උතර වෙන්නේ යම් රාගයේ ද්වේෂයේ මෝහයක් ඔහුට කෙලෙසයක් නැහැ නේ ආශ්‍රවයක් නැහැ. නමුත් තවම පංචේන්ද්‍රිය වැඩ කරනවා. ඒක නිසා මනාප මනාප කායික දුක් පීඩා එන්න පුළුවන්. මේ අප්‍රසන්න දේවල් මහ ගොරහැඬි ශබ්ද ඇහෙන්න පුළුවන්. අප්‍රසන්න ගඳවල් දැනෙන්න පුළුවන්. එතකොට ඒ වගේ සැප දුක් කියන දෙයක් අත්විඳින්න පුළුවන්. දැන් අපි දන්නවා අර ලෝසක මහරහතන් වහන්සේට ඒ රහත් වෙලත් මේ දානි හරියට හම්බුන්නේ නැහැ. ඉතාම සල්පේ දානි හම්බෙන්නේ. ඉතින් බොහොම දුකසේ තමයි ඒ පිරිනවන් පානකම් ඉන්න උනේ. ඒ කියන්නේ ඒ කායක දුර්වලත්වයත් එක්ක හිත ගැඹුරු සමාධි වලට නිතර යන්න පුළුවන් වුණා කියලා හිතන්න අමාරුයි. ඊට පස්සේ අනිත් ප්‍රසිද්ධම කතාව තමයි අඟුලිමාල රහතන් වහන්සේ කතාව. අඟුලිමාල ඒ රහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේ රහත් වෙලා ඊට පස්සේ පිණ්ඩපාත යනකොට ඒ අඟුලිමාල සූත්‍රේ පැහැදිලිවම තියෙනවා. රහත් වුණාට පස්සේ පිණ්ඩපාත යනකොට අහකට ගහන ගල් උන්වහන්සේ ගැඟට ඇවිල්ලා වදිනවා. එතකොට සමහරලාට සිවුර ඉරාගෙන ඔළුව පලාගෙන ලේ පෙරාගෙන ආපහු සේනාසනේට වඩින්නේ. බුදුරණන් වහන්සේ එක දවසක් එහෙම එනකොට දැකලා කියනවා බ්‍රාහ්මණය ඉවසන්ඩ මේ ඔබ නිරයේ ගිහිල්ලා අවුරුදු දහස් ගණන් පැසෙන්න තිබ්බ කර්ම මේ මේ ජීවිතයේ තියෙන තාක් විතරයි දැන් මේ විඳවන්න වෙන්නේ කියලා. එතකොට පේනවා මේ ඒ රහතන් වහන්සේ දැන් මේ රහත් වුණාට පස්සේ එන කතාවක් ඒ සූත්‍රයේ පැහැදිලිව පෙන්නුම් කරනවා. රහතන් වහන්සේ අනිවාර්යයෙන්ම දුක් විඳින බවක් පේන්නුනක. ඒ කියන්නේ බුදුරණන් වහන්සේ ඉවසන්න කියලා කියනවා. අදිවාසේට බ්‍රාහ්මණ කියලා කියන්නේ ඉවසන්න කියලා. බ්‍රාහ්මණය කියන ආකාරයට ආමන්ත්‍රණය කළා. ඉතින් මේ රහතන් වහන්සේ සියලු දුකින් මිදුණා කියන එකට ගොඩක් අයට හිතෙන කාරණයක් තමයි මේ දැන් දුක් වේදනාවක් එනකොට රහතන් වහන්සේ ඒ දුක් වේදනාවෙන් විසංයුක්තව නිවාසය කරන්නේ. ඒකට ඇලෙන්නේ ඇමිනෙන්නේ නැහැ. යම් වේදනාවක් ඇති වෙනකොට ඒකට ඇලෙන්නේ ඇමෙන්නේ ඒක මට මං නිදිනවා මගේ වේදනාව මටයි මේ දුක කියලා එහෙම හිතවිල්ලක් නැහැ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ ඒ දුක් වේදනාවක් නැහැ කියන එක. දැන් අපිට ඒ ගොඩක් වෙලාවට ඒ දුක් වේදනාවක් කියලා ඒ දුක්ක් විඳින්නේ නැහැ රහතන් වහන්සේ කියලා හිතෙන එහෙම ගොඩක් අය කියන කාරණේ තමයි අර ඒකට ඇලෙන්නේ නැහැ මිනින්නේ නැහැ නිසා. නමුත් එතන විසඳ ගන්න තියෙන එක විදිහක් තමයි දැන් යම් අමනාප වේදනාවක් විඳින අවස්ථාව යම් ස්පර්ශයක් තියෙනවා නම් රහතන් වහන්සේට වුණත් එකසිතයින එක වෙලාවකට පවතින්නේ. එතකොට රහතන් වහන්සේට අපි දුකක් ඒ නැහැ කියලා කියන්නේ අපි ඒ රහතන් වහන්සේ ඒ දුකෙන් පරිබාහිර ඒ විඥාණයෙන් පරිබාහිර කෙනෙක් කියලා දකින්න තාක්ක. දැන් එක සමහර සූත්‍රවල අහනවා තථාගතයන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ ගැන කියලා අහනවා. එතන තථාගතයන් කියලා කියන්නේ රහතන් වහන්සේ. මට මතක හිටියට අර යමක සූත්‍රද කොහෙද සරියුත් ස්වාමීන් වහන්සේ අහන්නේ මේ ඔබ මේ පංචස්කන්ධයෙන් පරිබාහිරව තථාගතයෙක් දකින්නද කියලා අහනවා. පණවනවාද දකින්නද එහෙම අහනවා. පංචස්කන්ධේද රහතන් වහන්සේ කියලා අහන්න නෑ කියනවා. හැබැයි එයින් පරිබාහිරව රහතන් වහන්සේ ඉන්නවද කියලා අහන්න. අන්න එතන හරි ලස්සන ප්‍රශ්නයක් අහන්නේ. පරිබාහිරවත් පණවන්න බෑ කියනවා. ඒ කියන්නේ රහත් කියලා යම් ජීවිතයක් ගත වෙනවා නම් ඒ එක සිතක් තියෙන මොහොතක එක් සිත් දෙකක් එකට නෑනේ. එක ස්පයිතරා සුඛ වේදනීය ස්පර්ශයක් තියෙන වෙලාවට ඒ වෙලාවේ ඒකත් එක්ක තමයි ජීවිතේ ගත වෙන්නේ. දුක් වේදනීය ස්පර්ශයක් තියෙන වෙලාවට දුක් විඳින පහසක් සහිත සිතක් තියෙන වෙලාවට ඒකත් එක්ක තමයි ජීවිතේ. එතකොට යම් දුකක් දැනුණාට ඒ දුකක් වින්දට ඒක රහතන් වහන්සේට දුකක් ලෙස දැනෙන්නේ නැහැ කියලා යමෙක් කියන්නේ අර දෘෂ්ටි ඉඳගෙන. ඒ සිත අනෙක රහතන් වහන්සේ අනෙකක් කියන පදනමේ ඉඳගෙන තමයි කියන්නේ. තරේ දෘෂ්ටිය කඩා ගන්න පුළුවන් අර යාමක සූත්‍රයේ හොඳට අධ්‍යයනය කළා නම්. එතකොට දුක් වේදනාවෙන් මිදෙන්න බෑ. ඒ මොකද මේ මොහොතේ කාගේ ඒ ජීවිතේ ඒ තුර තමයි ගෙවෙන නිසා. නමුත් ඒකට පස්සේ සිතුවිලි දාම ඉදිරියට යද්දී ඒ දුක මගේ මමයි වින්දේ එහෙම හිතන්නේ නැහැ. ඒක නිසා අර ඒ පෘථග්ජනීට එන මේ මානසික වේදනාව මේ ඇති වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙරෙහි. එතන අන්න ඒක අපි තේරුම් ගන්න ඕනි මේ දුක බොහෝමයක් අඩු කරලා තමයි. නමුත් නැත්තටම නැති කරලා නෙමෙයි. ඔය දැන් රහතන් වහන්සේගේ අවිද්‍යාව නිරෝධ. එහෙම නැත්නම් සූත්‍රවල කියන රහතන් වහන්සේ සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා කියලා. සමහර අය මේක තේරුම් ගන්නවා ඇස කන දිව කය ඔය ඒකයි මන ආයතනේ කියන එකයි රහතන් වහන්සේ මේ නැති කළා කියලා. ඒ ඔය නිරෝධය කියන වචනේ අදහස තේරුම් ගත්තා මේක පැහැදිලිව නිරෝධය කියන්නේ මොකද්ද? නිරෝධය කියන්නේ නිවීම නෙමෙයි. නිවීම කියන්නේ නිබ්බාණය. නිරෝධය කියන්නේ නූපදීම කියන අදහස. දැන් යමක් නැති වෙනවාට කියන්නේ වය කියලා. කය ධම්මං වය ධම්මං ඔය බුදුරන් වහන්සේ කියන්නේ ඒ දැන් ඔය සංස්කාරය හංගවනකොට වචන මාලාවක් දානවා. අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං. නිට්ටය නෑ සකස්සු ෂය වෙන. කියන්නේ අපි රූපයක් ගත්තොත් ඒක නිට්ට දෙයක් නෙමෙයි. සකස්සු දෙයක්. කය ධම්මං ෂය වෙන ස්වභාවය තියෙනවා ඒකේ. වය ධම්මං නැත්තරම නැති වෙලා යනවා. ඊට පස්සේ දානවා විරාග ධම්මං නිරෝධ ධම්මං. ඒ ඒ කියන්නේ මේ ඒ කෙරෙහි සිත නොයැලෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අවසානයේ දාන නිරෝධ ධම්ම. ඒක නැත්තටම ආයි නූපදින ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේ සලායතන නිරෝධය කියන්නේ ඇස කන දිව කය සහ මනසේ නිරෝධය සාක්ෂාත් කළා කියන්නේ ඒකෙන් අදහස් කරගන්න ඕනේ මේ දැන් තියෙන ඇස නැති වුණා කියලා. නමුත් මේ ඇස මේ කය මේ ආයුෂයේ තියෙනකම් පවතිනවා. මේක කයමිඳි මරණෙන් මත්තේ අර ඉසලා සූත්‍රෙත් ඒකයි මං ගෙන හැරපෑවේ. ඉසලා සූත්‍රෙත් කියන්නේ මේ නැවත කයකට එළඹෙන්නේ නැහැ කියලා හැබැයි ප්‍රත්‍යක්ෂයි. නැවත කයකට එළඹෙන්නේ නැහැ, නැවත ඇසක් ඒ නිසා කවදාවත් හටගන්නේ නැහැ කියලා ප්‍රත්‍යක්ෂයි. දැන් අපිට කියන්න පුළන්ද, සාමාන්‍ය මිනිහට කියන්න පුළුවන්ද ප්‍රත්‍යක්ෂව මේ කය බිඳී යෑමෙන්, මේ ඇස් කන් ටික බිඳී යෑමෙන් නැවත ශරීරයක් Tamanට එළඹෙන්නේ නැහැ. එළඹෙනවා කියලා එයා කියන්න දන්නේ නැහැ. එළඹෙනව නැහැ කියලා කියන්න දන්නේ නැහැ. ඒ ප්‍රත්‍යක්ෂයේ තියෙන එක තමයි මේ ඒ නිවන පිළිබඳව රහතන් වහන්සේට තිබිය යුතුම ප්‍රත්‍යක්ෂය. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය. ඉතින් එතනින් එහාට දුකක් පණවන්න බෑ කියන එක. එතකොට මේ නිරෝධය කියන්නේ මේ නැති කිරීම අර්ථයේ නෙමෙයි, නූපදීම. ඒකෙන් අදහස් වෙන්නේ මේ ඇස කන ගැන. මේ ඇහැ කන නැති වෙලා නම් මේ රහතන් වහන්සේට පේන්න බෑ. අන්ධෙක් වෙනවනේ නේද? එතකොට ඒ වුණාට අපිට පේනවා, දකින්නවා, ඒ ටික වෙනවනේ. දැන් එතකොට ඒත් එක්ක මේ සූත්‍ර ඉතුරු කොටස බැලුවා නම් ඒ කියන්නේ මේ නිබ්බාන ධාතු සූත්‍රයේ මේක ඉතිඋත්තක පාළියේ තියෙන්නේ කතමාච බික්කවේ අනුපාදිශේසා නිබ්බාන ධාතු. මොකද්ද මහණෙනි? කිසිම මේ ශේෂයක් නැති නිවන් ස්වභාවය. ඔන්න උත්තරේ දෙනවා බුදුරන් වහන්සේම ඉද බික්කවේ බික්කු අරහං හෝති කියනස. මහණෙනි මෙහි මහණතෙම රහත් වෙලා ආශ්‍රව විරහිතයි කරලා කළ යුතු දේ කරලා බර පැත්තකින් තියලා තමන්ගේ ස්වార్థයට පැමිණිලා සියලු භව සංයෝජන වලින් මිදිලා නුවණින් දැනගෙන විමුක්ත වෙලා තස්ස ඉදේව බික්කවේ සබ්බ වේදයිතානි අනබිනන්දිතානි සීති භවිස්සanti. මහණෙනි ඔහුට මෙහිදීම සියලු වේදනාවෝ අභිදන්දනය නොකරන ලදුයේ සිසිල් වෙනවලු. අයං උච්චති භික්කවේ අනුපාදිසේසා නිබ්බාන ධාතු. අන්න එතන කියන්නේ මේ නැත්තටම නැතිවීම ගැන. ඒවාරා ගැන සතුටක් ඇති නොකරගත්ත නිසා, ඒවැ නොබැඳෙන නිසා ඉදිරියට අර මේ දැන් උන්වහන්සේට ඊළඟ මොහොතකට මේ සිත පයින්නවා කියලා දෙයක් නැහැ. මෙතන නැවතිලා තියෙන්නේ. එතකොට මේ දෙයාකාරයක් දක්වලා තියෙන ගෙන් ඔය ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම දෙනවා. මේ සූත්‍රේ හරි වටිනවා ඒක නිසා. දැන් ඔය සූත්‍රේ අටිනාකම තවත් තේරෙයි. මේ අපි ගත්තාම දැන් ඔය අද කාලයේ සෝතාපන්න වෙනවා කියන එක ගැන ගොඩාක් අයට අදිමානයක් එනවනේ. මං සෝතාපන්නද නැද්ද කියන එකට. ඉතින් ඒක විසඳ ගන්නත් තියෙන්නේ මේ පටිච්චසමුප්පාදයම තමයි. එතකොට මේ නිවන් ධාතු දෙකක් තියෙනවා කියන එක ඔබට සම්බන්ධයක් තියෙනවා. හරි ලස්සන සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ එක තැනක කියනවා යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මේ පටිච්චසමුප්පාදය දකිනවා කියලා. යමෙක් පටිච්චසමුප්පාදය දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා. එහෙම නැත්නම් තමන් වහන්සේව දකිනවා කියලා. එතකොට මේ අරිය ශාවක කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ. ඒකේ කියනවා මේ ඒකේ පටිච්චසමුප්පාදය ගැන බුදුරජාන් වහන්සේ කියලා ඒ අරිය ශාවකයාට මේ පටිච්චසමුප්පාදයේ කාරණා ගැන සැකයක් නැහැලු. මේ රහතන් වහන්සේට විතරක් නෙමෙයි මේ කියන්නේ අරිය ශාවකයාට. එතකොට ඒකේ අන්තිමට කියනවා මේ ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ අවිද්‍යාව නැත්තම් මේ නැහැ. කියන ඊළඟ කාරණා සංකාර විඥාන නැහැ කියලා ඔහුට ප්‍රත්‍යක්ෂයි කියනවා. විඥානේ අසති නාම රූපං නැවති හොමහම කියලා කියනවා. ඒ කියන්නේ ලෝකේ නැති වෙන හැටි, මේ දුක නැති වෙන හැටි ගැන ඒ ආර ශ්‍රාවකයාට ප්‍රත්‍යක්ෂයි කියලා. අන්තිමට කියනවා යතෝචකෝ භික්කවේ අරිය ශ්‍රාවකෝ එවං ලෝකස්ස. මේ ලෝකේ හටගන්න හැටි නැති වෙන හැටි තමයි මේ සූත්‍රය කියන්නේ. කියන පටිච්චසමුප්පන්න ආකාරයට මේ අවිද්‍යාවේ ඉඳලා මේ කොහොමද දුක හටගන්නේ කියලා. ඊට පස්සේ ඒ ලෝකේ හටගන්න හැටි, ලෝකේ නැති වෙන හැටි යථා ආකාරයෙන් විශිෂ්ට ආකාරයෙන් යම් විදිහට කෙනෙක් දකිනවාද, අන්න ඒ එපමණකින් අයං උච්චති භික්කවේ. එපමණකින් කියන වචන මෙතන නෑ. එයාට කියනවා මහණෙනි අරිය ශාවකෝ දිට්ටි සම්පන්න. දිට්ටි සම්පන්න ආර ශාවකයා අමත ద్వාරං ආහච්ච දිට්ටි. ඔහු මේ නිවන් දොරට මේ ළඟට ඇවිල්ලා ගැටිලා ඉන්න කෙනෙක් වගේ කියනවා. ආහච්ච තට්ටු කරනවා නිවන් දොරට. එතකොට මේකෙන් පේන කාරණේ තමයි මේ මොකක්ද මේ බුදුදහමේ ආර ශ්‍රාවකයා, එහෙම නැත්නම් දිට්ටි සම්පන්න ආර ශ්‍රාවකයා කියන්නේ මොකක්ද කියන එක. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වනේ මේක දුකයි කියලා යමෙක්ට හොඳටම තේරුණාට පස්සේ එයා මේකේ දුකේ එහෙනම් දුකෙන් මිදීමක් හොයනවනේ, විමුක්තිය. එතකොට මේ දුක හටගන්නේ එයා කල්පනා කරන, අපි හිතමු මෙහෙම කල්පනා කරා කියලා. දැන් මේ සිත හටගන්නවා. ස්පර්ශයක් පාසා සිත හටගන්නවා. හරි. ওই සිත හටගන්න වෙලාවක නියම් දුකක් හෝ සැපක් හෝ අපි විඳින්නේ, අපේ ජීවිතේ ගත වෙන්නේ. ඉතින් ඒ චිත්තානුපස්සනාවක් කරනකොට මේ තේරෙනවා දැන් සිත හටගන්නව නැති වෙනවා. ආයි ඒක නැති වෙනව වෙන එකක් හටගන්නවා. එකෙක් ආකාරයේ සිත හට ගන්නවා. ඉතින් මෙහෙන් බැලුවා මේ කිලෝරක් නෑ. අපි හිතමු යම් තාපසයක භාවනාවක් කරලා පෙර ජීවිත බැලුවා කියලා. එයාට බලන තාක් පෙනේ අතීතයේ සිතක් හට ගන්නව නැති වෙනවා. කෙලවරක් නෑ. ආව කල්ප 40ක් බැලුවත් කෙලවරක් නෑ. ඒතර එයාට හිතෙන්න පුළුවන් මොකද්ද? අනාගතය ගැන. අන්න ඒ විදිහටම සිත හට ගන්නව නැති වෙනවා. මේකේ කෙලවරක් නෑ. ඒ කියන්නේ මොකද? දුකේ කෙලවරක් නෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් තවත් හොඳට විදර්ශනා කරනකොට දැන් එහෙනම් එන අනික් අදහස තමයි උතන එන්නේ. දැන් මේ සිත ගැන හොඳට සෙවිල්ලෙන් හිටියනම් සිතත් එක්ක මේ ස්පර්ශයත් එක්කම නම් දුක හටගන්නේ. යම් ආකාරයකට මේ සිත හට ගැනීම යම් තැනක ඉඳලා නවතිනවනම් එතනම දුකේ මිදීම සිද්ධ වෙලානේ. එතනින් එහාට දුකක් පණවන්න බෑනේ. එතකොට අර තාපසයාට තේරෙන්නේ මොකද්ද? මේක නවත්වන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් බුදුදහමේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කිව්වා නෑ මේක නවත්තන්න පුළුවන්. නැවතෙන විදිහක් තියෙනවා කියලා. ඒක තමයි මෙතන තියෙන මේ ගහපු මේ මහා මේ යගදා පහර වගේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ මේක දුකක් තියෙනවා වගේම දුක නවත්තන්න පුළුවන්. හැබැයි ඉතින් දුක නවත්තන්න ඕනි වෙන්නේ ඉස්සෙල්ලම දුකක් කියලා පිළිගන්න කෙනාට විතරයි. ඊට පස්සේ ඔන්න හොඳට විදර්ශනා කරනකොට සිත ගැන බලනකොට පේනවා සිත හටගන්නව නැති වෙනවා තමයි. නමුත් මේ එක ආකාරي එක එක සිතුවිලි හටගන්නේ ඒවට ආවේනික මේ රටා තියෙනවා. ඒ රාග සිතක් හටගන්නේ නම් මේ විදිහට. දේශ සිතක් හටගන්නේ ඒකට හේතු වෙච්ච පදනමක් තියෙනවා. මුලාව හටගන්න පදනමක් තියෙනවා. නිකන් ඉබේ හටගන්නව නෙමෙයි. ඒ පදනම් කැඩෙනකොට ඒ ආකාරයේ සිතුවිලි සකස් වීම නැති වෙනවා. එතකොට අපි දැන් භාවනා කරගෙන යනකොට අපිට තේරෙනවනේ තරහ එනවා රාග එනවා හැබැයි වෙනද තරම් එන්නේ නැහැ. දැන් අපි එක එක විදිහට මනස මෙහෙවම අපිට තේරෙනවා ඒ අදාළ කෙලෙස් අඩු වුණා. හරි. ඊට පස්සේ අපි හිතමු අසුභ භාවනාවක් කළා නම් රාගය වුණ අඩු වුණා. මෛත්‍රී භාවනාවක් කරා නම් මේ තරහ අඩු වෙනවා. අනිත්‍ය භාවනා කරා නම් මමත්වය අඩු වෙනවා. ඔහොමම අඩු වෙනවා. අපේම සිතේ නැවත නැවත මතුවන එක එක ඔය මේ කැලස් ධර්මවල අපිට තේරෙනවා අඩුවීමක් වැඩිවීමක් එදිනෙදා ජීවත් වෙනකොට අපිට විමසමින් ඉන්නකොට පැහැදිලි වෙනවනේ. අඩු වැඩි අපි සසල බලලා එහෙනම් මෙහෙම කරපු නිසායි මේක අඩු උනේ. මෙහෙම කරපු නිසායි මේක වැඩි උනේ කියලා එක එකක නැති වෙන පැත්ත ගැන අපිට යම් අදහසක් ගන්න පුළුවන්. එහෙනම් රාගයේ සමහර විට නැත්තටම නැති වෙන්න පුළුවන් ටිකක් මේ විදිහට වුණොත් කියලා වගේ අදහසක් ගන්න පුළුවන්. ඒකාන්තයෙන්ම නැති වුණා. හැබැයි බලන්න මේ අපි එහෙම කොච්චර භාවනා කළත් අපේ කෙලෙස් අඩු වැඩි වුණත් අපිට තියෙනවා අපි මොනව කළත් අපේ ඇහි අඩු වැඩියක් උන්නේ නැහැ. ඇහැ කන ඕන වෙලාවක ඇසැරියොත් පේන්න පුළුවන් අන්ධෙක් නෙමෙයි නං. ඒතකොට අපේ සිත මෙහෙවපු ආකාරය අපි ඉන්ද්‍රිය සංවර කළා එක එක දේවල් කළා ඒව නිසා අපේ ඇහි අඩු වැඩියක් වුණා කියලා අපිට කියන්න බෑ. අන්න එතන තමයි වැදගත් තැන ඊළඟට එන්නේ. කැලස් වගේ නෙමෙයි ඇහැ. එහෙනම් යමෙක් මේ ඇහැ නැත්තටම නැති වෙන එකක් දකින්නවා කියන එක ওই කැලස් නැත්තටම නැති වෙන එකක් දකින්නට ටිකක් අමාරුයි. ඒ කාරණේ. ඇහැ කන වගේ ඒව නැත්තටම නැති වෙන්නේ කොහොමද කියලා ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න එක ලේසි නෑ. මොකද මේ දැන් එහෙම අර දැන් කැලස් ගැන නම් අපිට එන්නේ මේක අඩු වැඩි වෙනකොට අපි මෙනෙහි කරපු විදිය අනිත්‍ය මානසිකාරය දුක්ඛ මානසිකාරයෙන් අපිට එනවනේ ලොකු අවබෝධයක්. ඒක හොඳ තැනක් අපිට මේ අදිමානි නැති කරගන්න. අපි දැන් භාවනා කරන් යනකොට ගොඩක් අයට හිතෙන්න පුළුවන් මං සෝවාන් වුණාද නැද්ද කියලා. එතකොට සෝවාන් වුණ එක්කෙනාගේ දක්වන ඒ උදිතර සූත්‍රවල එන පාඩයක් තියෙනවා. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා එයා දැක්කා කියලා. යමක් හටගන්නා දෙයක් වෙත්නම් ඒ සියල්ල නිරෝධ වන සුළුයි කියලා. මේ මෙතන කියන්නේ ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනාටම එහෙම නැත්නම් ආරයත්වයට පත් වෙච්ච කෙනාටම වෙන ආවේනික ඥානයක්. එතකොට ඒ කියන්නේ මේ හටගන්න දෙයක් නැති වෙනවා කියන එක නෙමෙයි ඒ කියන්නේ. ඒ කියන්නේ මේ හටගන්න දෙයක් මේ දුකක් නම් හටගන්නේ මේ දුක නැති වෙන විදිහක් තියෙනවා කියලා එයා ප්‍රත්‍යක්ෂ කළා කියන එක. ඒ ප්‍රත්‍යක්ෂේ නැති තාක් එයාට සිංහනාදයක් කරන්න බෑ. මම දැක්ක දුකේ දුකේ කෙලවරක් දුක නැති වෙන තැනක් දුක මෙතනින් එහාට යන්න බෑ කියලා යාට සිංහනාද කරන්න බෑනේ. දැන් අර තාපසයාට මං ඉස්සෙල්ලා සඳහන් කරේ එයා දකිනවා මේක දුක හට ගන්නවා කියලා. එයා දැක්කත් එයාට මේක කෙලවරක් එයාට කියන්න බෑනේ. මම මේකේ නිස්සරණයක් දැක්කා කියලා විමුක්තියක් තියෙනවා කියලා. සෝවාන් කෙනාගේ වෙනස තමයි එහෙනම් එයා දකින්න ඕනි මේක කෙලවරක්. දැන් අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ඉපදුණු නිසා ජරා මරණ හට ගන්නවා කියලා. පූර්ණ අවබෝධයකින් නොවත් ඉපදਿੱත් සත්වයෙක්මනේ ජරාවට වයසට මරණයට යන්නේ. ඒතකොට ඒ කාරණේ අපිට කියන්න පුළුවන්. නමුත් අපිට ඕකේ මුල කියන්න පුළුවන් ද අවිද්‍යාව නිසා ඒ පිළිවෙලට ඇවිල්ලා ජාතිය හට ගන්නවා කියන එක කියන්න පුළුවන් ලේසි කාරණයක් නෙමෙයි එහෙම. අපිට දැන් ජාතිය නිසා ජරා මරණ හට ගන්නවා කියන මට්ටමට අවිද්‍යාව නිසා කියන්න පුළුවන්ද මේ ජාතිය හටගත්ත කියලා. දැන් අවිද්‍යාව පත්‍ය සංකාර ඔහොම ඇවිල්ලානේ ජාතියට එන්නේ. එතකොට ඒක ලේසි නෑ. ඒක දැක්ක බව තමයි අරයගේ විශේෂත්වය. ඒතර තමන්ට සෝවාන් වුණා කියලා හිතෙනවනම් තමන්ගේ මහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මම ප්‍රත්‍යක්ෂ කළාද සලායතන නිරෝධයක්. ඒ කියන්නේ නැති කලා කියනක නෙමෙයි මේක නැති වෙන විදිහක් දැක්කද? එතකොට එයා එහෙනම් දකින්න ඕනි අවිද්‍යාව කියන්නේ මේ වගේ දෙයක්. සංඛාර කියන්නේ මේ වගේ දෙයක්. සලායතන කියන්නේ මේ වගේ දෙයක්. අවිද්‍යාව නැත්තටම නැති වෙනකොට ඔය සංඛාර විඥාන සලායතන නැත්තටම නැති වෙනවා කියලා ආකාරයක් දකින්න එපේ. එතකොට මේ දැන් අවිද්‍යාව කියන්නේ මොකක්ද? එකතකට චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැක්මනේ. දැන් බලන්න එතන එයා එහෙනම් දකිනවා සෝතාපන්න ආර්ශාවකය දිට්ටි සම්පන්නය දකින්න ඕනි මේ දුකයි කියලා නොදන්න තාක්කල් වෙන ක්‍රියාවලියක් එයා දකින්නවනේ. එහෙනම් එයා දකින්න වෙනදා දුකයි කියලා නොදන්න තාක්කල් මෙහෙම සිද්ධවිල්ලක් සිදු වුණා යම් දවසක පූර්ණ ලෙස දුකයි කියලා වැටහුනොත් යමෙකුට එතකොට වෙන දෙයක් එයා දකින්න. හැබැයි එකෙන් අදහස් වෙන්නේ එයා මේ ඒක ප්‍රහාණියම කළා කියලා. මෙහෙම දෙයක් වුණොත් දකින්න නිසා තමයි ඊළඟට එයා මොකද්ද කරන්නේ? දැන් එයා ඔන්නේ යාට තේරුණා ජීවිතේ දුකයි කියලා. ඊළඟට එයාට තේරෙනවා මේ අවිද්‍යාව මේ දුකයි කියලා මම නොදකින නිසා තමයි මේක මේ ඊළඟ භවයේ සකස් වෙන්නේ කියලා. එහෙනම් එයාට දැන් ඇත්තට මූමනාවක් තියෙනවනේ මේක දැන් දුක නම් ඕක නැති කරලා දාන්න. එහෙනම් එයා මොකද්ද ඊළඟට කරන්නේ? අර දුකයි කියලා තව අවබෝධය වැඩි කරගන්න යන්නේ. එයා දැක්කනේ දැන් දුකයි කියන එක ගැන අනවබෝධය නිසාමයි මේ දුක සකස් වුනේ කියලා. එහෙනම් එයා මොකද කරන්නේ? තව තව දුක අවබෝධ වෙන විදිහට මානසිකාරය කරනවා. ඒ මානසිකාරය කරද්දි ඔන්න එයා මේ අවබෝධය වැඩි වෙන්නේ කොහොමද? සංස්කාරවල නාම රූප ධර්මයන්ගේ ආදීනවේ හිතනවා. අනිත්‍ය ස්වභාවයේ හිතනවා. නාම රූප ධර්මයන්ගේ එක ආදීනවයක් තමයි අනිත්‍ය ස්වභාවය. තව ඒවැය තියෙන ඒවැය තියෙන ආවේනික දුක්ඛ ලක්ෂණය තව තව හිතනවා. ඒක මෙනෙහි කරනවා, විවිධ පැතිකඩ වලින් බලනවා. අර කියන්නේ රෝගයක් gaduwak ලෙස මේ සංස්කාරය දකින්න උත්සාහවත් වෙනවා. ඒතකොට මොකද එයා දැන් දැක්ක මෙහෙම කළා තමයි තව තව දුක නිරෝධයට ලං වෙන්නේ කියන එක එයා දැක්ක නිසා මේක කරන්නේ. එතකොට මේ සෝතාපන්නය හොඳටම දැනගෙන දැකගෙන දැන් ගමන යනවා. මේ පරිපූර්ණව නොවුවත්. හරිද? එතකොට දැන් උතනට සම්බන්ධ වෙනවා මේ දැන් මේ නිවන් ධාතු දෙකක් තියෙනවා කියන සූත්‍රය. ඒකයි අර තව හරි වටිනා සූත්‍රයක් තියෙනවා මේ අංගුත්තර නිකායේ. ඒක තියෙන්නේ මේ ඒකක පාළියේ. ඒකේ තියෙනවා ප්‍රබස්සර මිදම් වික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසෙහි උපක්ඛලිට්ඨං. අච්චරා සංගත වර්ගයේ පළවෙනි සූත්‍රය. ප්‍රබස්සර මිදම් වික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසෙහි උපක්ඛලිට්ඨං තං අසුතුවා පුතජ්ජනෝ යථා භූතං නප්පජානාති. තස්මා අසුතුවාස පුතජ්ජනස චිත්ත භාවනා නත්ථීති වදාමීති කියලා කියනවා. මේ සිත ප්‍රබස්සරයිලු ඒක ආගන්තුක කෙලෙස් වලින් කිලිටි වෙනවලු. ඒක පෘථග්ජනය ධර්මයේ නොයසු සාමාන්‍ය මිනිසයා තත්වාකාරයෙන් දන්නේ නැලු. තස්මායිම නිසා අසුතවා පෘථග්ජනයට චිත්ත භාවනාවක් නැහැලු. සිත වැඩෙන සිත දියුණු වෙන ආකාරයක් නැහැ කියලා තමයි ඔය කියන්නේ. ඒක අනිත් පැත්ත කියනවා. ප්‍රබස්සර මිදම් මේ භික්කවේ චිත්තං මේ ප්‍රකෘති සිත ප්‍රබස්සරයිලු. ඒක ආගන්තුකේ උපක්ඛලේසේ විප්පමුත්තං. මේක ආගන්තුක මේ උපක්ලේශ වලින් මිදුන බව. තං සුතවා ආර්ය ශ්‍රාවකෝ යථා භූතං පජානාති. ඒක මේ සුතවා ආර්ය ශ්‍රාවකයා නුවණින් දන්නවලු. තස්මා සුතවතු ආර්ය ශ්‍රාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි. සුතවා ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් තියනවලු. හරි. දැන් මේ මෙතන කියන එකක් තමයි මේ මුලින් තියෙනවා ප්‍රබස්සර හිත, පස්සේ එනවා ආගන්තුක කෙලෙස් කියන එක. එතකොට මේ කෙලෙස් එනවා කෙලෙස් නෑ කියන එක, මෙතන කෙලෙස් එන කතාව නැති වුණාට කෙලෙස් නෑ කියන එක මේ සුතත්තර ශ්‍රාවකයා දන්නවා. දැන් අර නිවන් ධාතු දෙකක් තියෙනවා කියලා කතාවක් මම ඉස්සෙල්ලා කිව්වනේ. එතකොටත් ඕක සම්බන්ධයි. දැන් කොහොමද මේ එහෙනම් මේ ආර්ශාවකයා මේ ප්‍රත්‍යක්ෂ කරනවද කොහොම කොයි ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරනකොට එහෙම නැත්නම් සෝතාපන්න කෙනා හරි රහතන් වහන්සේ හරි නිවන ප්‍රත්‍යක්ෂ කරනකොට මෙයා දකින දෙයක් තමයි මෙන්න මේ කාරණා දෙක. ඒ කියන්නේ මේ අපේ සාමාන්‍යයෙන් මුලින් අපේ සිත හට ගන්නකොට ඒක කෙලෙස් නැහැ. හරි. ඊට පස්සේ මේ අර පරණ ආශ්‍රවයේ පුරුද්දට කෙලෙස් හට ගන්නවා. එතකොට අර මුලින් සිත පිරිසුදුයි, පස්සේ කෙලෙස් හට ගන්නවා. දැන් මුලින් සිත අපි සාමාන්‍යයෙන් කියන්නේ විපාකයේ වශයෙන් වගේ එන සිත. දැන් චක්කු විඥානයෙන් මුලින් හටගන්නේ. චක්කු විඥාන වීදියක නැක විපාක සිත. ඒකේ කෙලෙස් නැහැ. සිතුවිලි ධාමයේ කීපයක් ඉදිරියට යනකම් කෙලෙස්යක් නැහැ. ඊට පස්සේ තමයි විතර්ක વિચાર කළා, තව ටිකක් ඉදිරියට ගියාම තමයි ප්‍රපංච කරන අර මදුපින්ඩික සූත්‍රයේ තියෙන ප්‍රපංච කරන කෙලෙස් එන අවස්ථාවට එන්නේ. දැන් අපේ සිතේ තිබ්බේ කුසල් අකුසල් විතරම නම් විපාක තත්ත්වයක් කියලා දෙයක් නැත්තම්. හරි. එහෙනම් මොකද වෙන්නේ මේ සූත්‍රයේත් එක්ක එච්චර ගැලපෙන්නේ නැහැ. දැන් මේ කියන්නේ මේ අපේ සිතේ විපාක මට්ටමක් තියෙනවා එක්තරා. අර තව සූත්‍රයක් තියෙන්නේ මේ අසකනාදී ඒ ආයතන ටික පුරාණ කර්මෙන් හටගත්තා කියලා. මතකද? එතකොට මේ විපාක මට්ටම. එතකොට අර ශ්‍රාවකයා දකිනවා අනවබෝධය නිසා, අවිද්‍යාව නිසා විපාක මට්ටමෙන් පස්සේ අපි අනවස් සකස් කිරීමක් සිද්ධ කරනවා. අවිද්‍යාපත්‍ය සංඛාර. ඒ සකස් කිරීම නැත්තම් මොකද වෙන්නේ? ඒ සකස් කිරීම යම් මොහතක නැති වෙනවා නම් එයා දන්නවා මේ විපාක මට්ටම දැන් හැමතිස්සෙම හටගනිමින් නැතිවෙමින් පවතිනවානේ. හරිද? ඒ හටගනිමින් නැතිවෙමින් පවතින ටික අපිට දැන් හොඳ අවබෝධයක් තියෙනවා නම් හොඳටම හිතන්න අපිට දුකයි කියලාම මේ ලෝකය ගැන අවබෝධයක් තියෙනවා කියලා. එතකොට දැන් ඔයා අපි සාමාන්‍යයෙන් අනාගතය ගැන හිතද්දි මිනිහෙක් හිතනවා නම් හිතන්නේ මේ මම මෙහෙම කරන්න ඕනි, මෙතෙන්ට යන්න ඕනි, මේ දේ කරන්න ඕනි කියලා හිතන්නේ හොඳ දෙයක් සඳහාද, නරක දෙයක් සඳහාද? Tamanට අර්ථයක් වෙන එකක් සඳහාද, මේ අනර්ථයක් සඳහාද හිතන්නේ? Tamanට අර්ථයක් වෙන දෙයක් නෙ හිතන්නේ. අනාගතයේ හිතන තාක් මම මෙහෙම කළා මෙහෙම කරන්න ඕනි, එයා හිතනවා ඒකෙන් අර්ථයක් වෙනවා කියලා. මට සැපයක් එනවා, එහෙම නැත්නම් අර්ථයක් එනවා, වාසියක් එනවා, ලාභයක් එනවා, එහෙම දෙයක් නේ අනාගතේ කරන්න ඔක්කොම හිතන්නේ. හරි. එතකොට අපි දු මිනිහෙක් දැක්ක කියලා ඔක්කොම අනාගතේ කොහොම සකස් වුණත් දුකයි කියලා හිතුණා කියලා එහෙම දැක්ක කියලා. එතකොට එයාට අනාගතේ දැන් හිත පිහිටවන්නේ තැනක් නැහැනේ. එතකොට මොකද වෙන්නේ? මේ එයා අනාගතේ යම් ස්වභාවයක් සඳහා පෙළඹවීමක් නැහැ යාගේ දැන් තණ්හාව. ඒ සඳහා උත්සාහවන්ත වීමක් නැහැනේ. සකස් කිරීමක් නැහැනේ. උත්සාහයට වඩා සකස් කිරීමක් නැහැනේ. අන්නේ ඒ මට්ටමකදී දිටි සම්පන්නය දකින්න ඇති. එහෙනම් මේ කිසිම සකස් කිරීමක් නැත්තම් අනාගතයේ සඳහා වෙන්න පුළුවන් එකම දේ මොකද්ද? දැන් හිතන්න නිකන් මිනිහෙක් ඉන්නවා, සාමාන්‍ය ගිහි මිනිහෙක් ගන්න. ඌට මේ විවාහයක් කරගන්න ආසාවකුත් නැහැ කියමුකෝ. හරි. ඊට පස්සේ යාට කාර් එකක් ගන්න ඕනෙත් නැහැ. පෝෂ්‍යදායි කෑම කන්න ඕනි කියලා හිතෙන්නෙත් නැහැ. හරි. මේ එයාට එතකොට එයාගේ ජීවිතේ දැන් විවාහයක් කරගන්න ඕන කියලා උමනාවක් නැත්තම් එයාගේ ජීවිතේ විවාහ වෙච්ච පියෙක් දරුවෝ ඉන්න ස්වභාවයකට සකස් වෙනවද? නැහැ. කාර් එකක් ගන්න ඕනේ කියලා එහෙම ආසාවකුත් නැත්තම් කාර් එකක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකක් හරි ඉගෙන ගන්න ඕනි කියලා වුමනාවකුත් නැත්තම්. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? යාට හොඳ අධ්‍යාපනඥයෙක් වෙලා එයා ගුරුවරයෙක් බවට හෝ යම් කිසි දෙයක් දන්න පුද්ගලයෙක් බවට එයා පත් වෙන්නේ නැහැ. ඒතර ඔය මුකුත්ම නැත්තම් මේ මිනිහට වෙන්න පුළුවන් මොකද්ද? ආරියම අධ්‍යාපනයක් ලබන්න ඕනි, ඉගෙන ගන්න ඕනි කියලා වුණ කමකුත් නැහැ. විවාහ වෙන්න ඕනි කියලාත් නැහැ. මේ එතකොට සල්ලි හම්බ කරන්න ඕනි කියලාත් නැහැ. බොන්නත් වැඩි ආසාවක් නැහැ. මොකද්ද වෙන්න පුළුවන් මීහට? ඔයේ ඉඳි මීයාගේ තියෙන ජීවිතයේ ආයුෂ තියෙනකන් ගෙවිලයයි, ටික ටික සැය වෙලා යයි. එන්න සැය වෙලා ගිහලා ඒක නැති වෙලා යන එක වෙන්නේ කවදද? තියෙන ජීවිතේ. එහෙම නැති මිනිහා එක එක ස්වභාව වලට පත් වෙනවනේ ජීවිතේ. හරි. එතකොට අන්නේ ඒක තමයි මේ දිට්ඨි සම්පන්නය අවබෝධ කරනවා ඇත්තේ. මේ තියෙන ටික ඔහේ තියේවි. ඒ හේතු ප්‍රත්‍ය ටික පවතිනකම් පුරාණ කර්මයේ ශක්තිය තියෙනකම් ආහාර ලබා දෙනකම් ආයුෂය තියෙනකම් තියේවි. නමුත් ඔක්කොම දුකයි කියලා අවබෝධයක් තුල සිත සකස් කරන්නේ නැත්නම් අනාගතයක් සඳහා මේක ෂය වෙලා නැත්තටම නැති වෙලා යන වෙලාවක ඊළඟ දෙයකට අල්ලගන්න පයින්න බෑ. එතකොට මේක එයාට එන්නේ පෙර භවයේ සහ පසු භවයේ පිළිබඳ ඥානයකින් නෙමෙයි. හැබැයි ඒකට හොඳ කාරණයක් තියෙනවා අර සුසීම සූත්‍රයේ. මතකද සුසීම ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, අර භික්ෂුන් පිරිසක් බුදුරන් වහන්සේ ඉදිරියේ රහත් බව ප්‍රකාශ කරලා යනවා. ඒ අයගෙන් අහනවා මේ සුසීම කියන පරිබ්‍රාජකය ගිහිල්ලා ඕගලන්ට නොයෙකුත් 이르දි ප්‍රාතිහාරි පාන්න පුළුවන්ද, අහසෙන් යන්න පුළුවන්ද, උඩින් මේ යන්න පුළුවන්ද, ඔය එක එක වෙනත් 이르දි විකුබ්බන පාන්න බෑ කියන ඔක්කොටම. ඒ අහන එක ප්‍රශ්නයක් තමයි මොකද්ද, පෙරවිසු කඳ පිළිවෙල අනේක ආකාරයෙන් මෙනෙහි කරන්න පුළුවන්ද කියලා. ඒකටත් කියනවා බෑ කියලා. එතකොට මේ උත්තමයන් වහන්සේලා රහත් උනේ පෙර භවයක් දැකලා නෙමෙයි. ඒ එතනින් ගන්න පුළුවන් ඒ අදහස. එතකොට ඒගොල්ලෝ කියනවා අපි මේ පඤ්ඤා විමුක්තයි කියලා. අපි සමාධි ශක්තිය අපිට මදි, ඒක නිසා අපිට වෙන ඒකුත් ඊර්දි ප්‍රතිහාරි පාන්න බෑ. නුවණින්ම මේ සංස්කාර විදර්ශනා කරලා අපි කෙලෙස් වලින් මිදුණා කියලා. දුකෙන් මිදෙන හැටි දැක්කා කියලා. එතකොට එතනින් පේනවා දැන් මේ ඒක තමයි මම මිත්‍ර කරන්නේ. මේ සූත්‍ර තුනම එකට සම්බන්ධයි. නිවන් ධාතු සූත්‍රයයි මේ ප්‍රභාස්වරයි සිත කියන ඒ සූත්‍ර දෙකයි අර ඉති මේ ඉස්සෙල්ලා කිව්වේ අර බාලයයි පණ්ඩිතයගේ වෙනස ගැන බුදුරජාණන් වහන්සේ කිව්වේ. බාලයට මේ කය තියෙනවා, පණ්ඩිතයටත් මේ කය තියෙනවා, හැබැයි අනාගතයේ ඇති වෙන වෙනසක් නේ කිව්වේ. එතකොට මේ දිට්ඨි සම්පන්න පුද්ගලයා ප්‍රත්‍යක්ෂ කරනවා මේ නිවන් ධාතු දෙකක් තියෙනවා කියන එකම එක්තරා ආකාරයකට එයා දැනගන්නවා. ඇයි මේ කය තියෙනකම් මේ ටික තියෙනවා, හැබැයි මේක ඉදිරියට යන්න බෑ අවිද්‍යාව නැත්තටම නැති වුණොත්. ඒතර අවිද්‍යාව ඒ ඇරෙන්න, අවිද්‍යාවෙන් මේ දුක සකස් වෙන ඇරෙන්න වෙන ක්‍රමයකින් සකස් වෙන්නෙත් නෑ. අර කියන්නේ අන්නාකාරයකටත් නොවේ, මේ විදිහටමයි වෙන්නේ කියලා යන යාට ප්‍රත්‍යක්ෂයක් එන්නේ. දුක මෙහෙම්මමයි හටගන්නේ, මෙහෙම්මමයි නැති වෙන්නේ, වෙන විදිහක් නෑ, වෙන හේතුත් නෑ. එතකොට මොකද්ද එයාගේ, එහෙනම් එයාට සැකයක් උපදින්නේ නෑ නිය ඊළඟට. මේක දුකක්මයි පවතින්නේ, කිසිම සැකයක් උපදින්න බෑ නිය. එයාට මේ විශ්වාසයි දැන් දුකම මෙහෙම හටගන්නවා, මේ දුකම මෙහෙම නැති වෙනවා නම් වෙන හේතුත් නැත්තම් මේ ටික මේ තියෙනකම් පැවිතිලා ෂේ වෙලා ගියාට පස්සේ මෙතනින් එහාට භවයක් ජීවිතයක් පණවන්න බෑ. ඒතොර පේනවාද මේ සූත්‍ර තුනේ සම්බන්ධය? අර පුරාණ කර්ම සූත්‍රෙත් උතන්ට හරි වැදගත්. බුදුරණන් හන්සේ කියන්නේ මේවා පුරාණ කර්මයෙන් හටගත්තේ කියලා. ඒ සූත්‍රෙත් හදාරණක වටිනවා. මේ ඒ පුරාණ කර්මයෙන් හටගත්ත කියනකොටම එන අදහසක් ආශ්‍රව ෂේ කළාට අර පුරාණ කර්මයේ ටික නැති වුණා කියලා අපි කියන්න හොඳ නැහැ. නමුත් මේක නැවත සකස් නොවන ආකාරය. ඒකට කියන වචනේ තමයි මොකද්ද? නැවත සකස් නොවන ආකාරය කියන්නේ මොකද්ද? නිරෝධය. ඒක තමයි ප්‍රත්‍යක්ෂ කළේ. ඒකත් මහා දෙයක් නේ. මේක ආයි හටගන්නේ නැහැ කියලා ප්‍රත්‍යක්ෂ කරා නම් දැන් තියෙන දුක පොඩ්ඩක් තියෙයි. අර මේ දැනට පත්තු කරපු ගින්න තියෙනවා. ඒ ටික මේ පිච්චිලා ගියාට පස්සේ ආයි දර දාන්න නැත්තම් ආයි සකස් වෙන්න බෑ කියලා අර සිත පිළිබඳ හොඳට ඇතුළට පිටට හොඳට පෙරලලා විමර්ශනයකින් උන්වහන්සේ වෙනස තේරුම් අරන් මේ පුරාණ කර්මයෙන් හරි පුරාණයෙන් එන බලයෙන් හටගන්න ටිකක් තියෙනවා. ප්‍රභාසර සිතක් තියෙනවා. එතනින් එහාට කෙලෙස් මට්ටමකින් අපි නැවත සකස් කරන ටිකක් තියෙනවා. අර සකස් කරන ටික නැති වුණ ගමන් මේ ඒක නැති වෙන්නේ සම්පූර්ණයෙන්ම දුකයි කියලා අවබෝධය තුළ. ඒත් පොඩ්ඩක් හරි මොකද බලන්න, පොඩ්ඩක් හරි අපිට යම් දෙයක් අපි කොච්චර දේවල් දුකයි කියලා දැක්කත් පොඩ්ඩක් හරි දෙයක් හොඳයි කියලා හිතෙන තාක්කල් අපි ඒ හොඳ දේ හොයන. කොච්චර ලෝකේ අතහැරියත් අර ඉතුරු පොඩි දේ අල්ලගන්න. හරියට දැන් අපි පෑනක් ගන්නකො, පෑනක් ලියාගෙන ගිහිල්ලා මේ එකපාරට ලියවෙන්නේ නැති වුණොත් මොකද අපි කරන්නේ? පොතක පෑනකින් මොන හරි ලියනකොට එකපාරට ලියවෙන්නේ නැතු ගිය මොකද කරන්නේ? පොඩ්ඩක් ගසලා දානවනේ. අන්න හරි. එකපාරට විසික් කරනවා. එකපාරට පෑන විසික් කරන්නේ නැහනේ. පොඩ්ඩක් ගසලා බලන. ආයෙ ලියලා බලන. ඒත් ලියන්නේ. ආයෙ ගසන තව පාර. ඒත් ලියවෙන්නේ නැත්තම් අන්න පෑන අයින් කරලා දාන. ඒ වගේ තමයි මේක පොඩ්ඩක් හරි මේකේ සැපයක් තියෙනවා කියලා හිතුනොත් අතහරින්නේ නැහැ. නැත්තරම දුක නැති වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ දුක්ඛ අනුපස්සනාවේ තියෙන වැදගත්කම. මේක සම්පූර්ණයෙන්ම සර්වාකාරයෙන්ම අපේ අනාගතයේ දුකමයි කියලා මේ ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි සකස් කිරීම නැති වෙන්නේ. සකස් කිරීම නැති වෙනකොටම එයා ඒ තුළම ඒ ඔය ඔක්කොම ඒතකොට තේරෙනවද ආස්මා, ඒ ඥාන ටික එකට සම්බන්ධයි. දුකයි කියලා වැටහෙනවා නම් දුක්ඛ නිරෝධයක් ඕනි වෙනවා. දුක්ඛ නිරෝධයක් ඕනි වෙනවා නම් දුක හටගන්න හැටි ගැන හොඳටම හට මේ තේරුණ කට තමයි දුකයි කියලා වැටහෙන්නේ. අනික් අතට අනිත්‍යතාවයත් හොඳට තේරිලා. එතකොට දුක්ඛ නිරෝධය මේ ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ අවිද්‍යාව ඉඳලා මේ ඔක්කොම එකට සම්බන්ධයි කියලා පැහැදිලි වෙනවා. ඒ සම්බන්ධය තුළම පැහැදිලි වෙනවා මෙතන නිවන දෙපැත්තකුත් තියෙනවා කියලා. ඒ කියන්නේ පුරාණ කර්මයෙන් සකස් වෙච්ච ටිකක් තියෙනවා, අලුතෙන් සකස් කරන ටිකක් තියෙනවා. අලුතෙන් සකස් කරන ටික තමයි දැන් නැති කරන්නේ. ඒක නිසා මෙයා දන්නවා මේ ටික නැති කරත් අර ටික තව මේ දාපු දර ටික තියෙනකම් පවතිනවා. පුරාණ කර්මය අවශ්‍ය තියෙනකම් පවතිනවා. එතකොට මේ හොඳට තියෙනවා මේ බාල පඬිත සූත්‍රයේ, මේ අච්චරා සංඝාත වර්ගයේ මේ සූත්‍රයේ, මේ නිවන් ධාතු දෙකක් තියෙනවා කියපු සූත්‍රේ. මේ ඔක්කොගේම අර්ථය ගත්තහම අන්තිමට අපිට තේරුම් ගන්න පුළුවන් මේ පටිච්චසමුප්පාදය. ඒ ප්‍රශ්නේ අපිට නැති කරගන්න පුළුවන් මේක මේ මොහොතේම සියලු දුක් කෙලවර වෙනවද? එහෙම නැත්නම් බුදුරණන් හන්සේ හරියටම අදහස් කළේ මොකක්ද? ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ නිරෝධය තමයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. නැත්තටම නේ ආයි මේ උපදින්නේ නැති ස්වභාවය. ඒකෙන් අදහස් කරන්නේ මේ දැන් තියෙන ටික ඔක්කොම නැත්තටම නැති වුණා කියලා. ඒ අනාගතයේ කිසිම දුකක් මේ හටගන්නේ නැහැ කියලා ප්‍රත්‍යක්ෂේම ඒක කොච්චර වටිනවද? ඒක හැබැයි උන්වහන්සේට නෑ මෙහෙම තව අවුරුද්දකින් මෙහෙම මේ වෙනවා කියලා එහෙම එකක් නෙමෙයි. අවුරුද්දකින් සියලු දුක නැති වෙනවා එහෙම එකක් නෙමෙයි. දැන් මැරෙනවා කියන එක රහතන් වහන්සේවත් දන්නේ නෑනේ. ඊළඟ මොහොතේ මැරෙයිද, අවුරුද්දකින් මැරෙයිද, අවුරුදු පහකින් මැරෙයිද කියලා සුවර් නෑනේ. ඕන වෙලාවක සිත ඉදිරියට නෙත්තියක් නැතුව තමයි තියෙන්නේ එක තැන නැවතිලා. ඒක නිසා උන්වහන්සේ දන්නවා මෙතනින් එහාට මේ කයිබිඳී මරණයෙන් මතු යන්න දෙයක් නැහැ. ඒකනේ හැම සූත්‍රවලම කියන්නේ කයිබිඳී මරණයෙන් මත්තේ ඔහු දන්නවා කියලා, මේ දුකෙන් මිදුණා කියලා. ඒකයි අර නිරෝධ වචනේ පැටලිලා තමයි ගොඩක් අයට හිතෙන්නේ සියලු දුක දැන් නැති වුණා කියලා. ඒකයි පැහැදිලිවෙන්නේ.